ගරු තිලංක යූ ගමගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක් ලැබී තියෙනවා.
ගරු නියෝජ්‍ය කාර්ග සභා සභාපතිතුමියනි, බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. ඇත්තටම ගත්තොතින් අද දවසේ අපි මේ විවාදය පවත්වන්නේ 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2024 අංක 44 දාන රාජ්‍ය මූල්‍ය කළමනාකර පනත යටතේ ඉදිරිපත් කරන වාර්තාව. මම මොකද ඒ ගැන මතක් කරන්නේ විශේෂයෙන්ම අද දවසේ අපි එම මාතෘකාවට අදාළව අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ගරු මන්ත්‍රීවරු සියලු දෙනාම එම විවාදය සිදු කරනකොට අපිට ඇත්තටම කනගාටුදායක විදිහට අපිට පෙනී යනවා. විපක්ෂයේ ගොඩාක් මන්ත්‍රීවරු කතා කරපු වෙලාවයි මෙන්න මේ වාර්තාව පිළිබඳව කතා කරන එක වෙනුවට ඔවුන් තමන්ට හිතළු ලෙස අද දවසේ මේ වටිනා කාලය යොදා ගනිමින් මේ වාර්තාව පිළිබඳ සමාලෝචනයක් කරගන්න එක වෙනුවට වෙනත් දේවල් කතා කරන එක තමයි අපිට ගොඩක් වෙලාවට දක්න ලැබෙන්නේ. කොහොම වුණත් මෙන්න මේ වසර මැද රාජ්‍ය මූල තත්ත්වය පිළිබඳව අපි කතා බහ කරනකොට 2023ට සාපේක්ෂව 24 වසරේ මැද දක්වා මෙන්න මේ රාජ්‍ය මූල කටයුතු තත්ත්වයන් පිළිබඳ අපි දත්ත පිළිබඳ සමාලෝචනයක් කරගත්තන් පස්සේ ඒ දත්තත් එක්ක අපිට යම් ආකාරයේ අපිට නිරූපණයක් වෙනවා 100% ප්‍රසතාත්මක ගත්තන් පස්සේ යම් සාධනීය ලක්ෂණයක්. හැබැයි අපි ඒ දත්තවලින් පෙන්නුම් කරන එක මේ මහ පොළවේ යථාර්ථයක්. එහෙම නැත්නම් ඒ සැබෑම ජනතාවට ඒවයි ප්‍රතිලාභ ලැබුණද කියන එක තමයි අපි විශේෂයෙන්ම සලකා බැලීමක් කරගන්න ඕන. විශේෂයෙන්ම ගත්තන් පස්සේ අපි දන්නෝ අයවැය රාජ්‍ය මූල කටයුතු සම්බන්ධයෙන් ගත්තන් පස්සේ රාජ ආදායම යම් ප්‍රමාණයක වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඒතර රාජ ආදායමේ වැඩිවීම ගත්තන් පස්සේ එක පැත්තෙන් අපි දන්නෝ පේ ටැක්ස් එක විශේෂයෙන්ම ලක්ෂය දක්වා සීමාවට යටත් කරලා අපේ රටේ එවැනි මධ්‍යම පාන්තික එවැනි ආදායම් ලබන ජනතාවගේ විශේෂයෙන්ම ලක්ෂ ඉක්ම වූ සියලුම ජනතාවගෙන් බදු ගන්න තත්ත්වයට පත් වුණා. ඒකත් එක්ක අපේ රටේ ඒ බදු ආදායම එක පැත්තකින් පෞද්ගලිකව එකතු කරගන්නා බදු ආදායම රාජ්‍ය ආදායම ඉහළ යන එක හේතුවක් වුණා. අනිත් පැත්තෙන් වැඩ් බදු පහුගිය කාලේ පුරාවටම අපි දන්නවා විශාල බාන ප්‍රමාණයක් බද්ද නිදහස් කරලා තිබුණා. ඒ නිදහස් කරපු බදු ඒ මත වැඩ් බදු ප්‍රසතයක් විතර ගත්තාන් පස්සේ 15 ඉඳලා 18 දක්වත් වැඩි කරමින් සහ නැවත නිදහස් කරපු බාණ්ඩ මත අය කරන බදු ප්‍රමාණය වැඩි කිරීම එක රාජයේ ආදායම් වැඩි වෙන්න තවත් හේතුවක් වුණා. අනිත් පැත්තෙන් ආනයන නතර කරලා තිබුණා විශාල ආනයන ප්‍රමාණයක්. අන්නේ නතර කරපු ආනයන නැවත නිදහස් කිරීමත් එක්ක ඒ ගෙන්වන ආනයන මත තීරබදු වගේ දේව බාණ්ඩ මත පනවන බදු නිසා ඒ රාජ ආදායම් වැඩි වීමට හේතුවක් වුණා. එහෙම නැතුව රජය විසින් ප්‍රධාන වශයෙන්ම ගත්තන් පස්සේ බදු ආදායම් හොයන්න වෙනත් වූ විශේෂයෙන්ම රජ නිෂ්පාදනය වැඩි කරලා නිෂ්පාදනය වැඩිවීම තුළින් අන්නේ වැඩිවන නිෂ්පාදනයන් තුළින් එකතු කරගන්නා වූ බදු ආදායම් ඉහළ යාමක් ඒ තුළින් සිදුනේ නැහැ. අපි සාමාන්‍යයෙන් අපේ විශේෂයෙන් අපේ අයවැය තුළ අපි බලනවා මෙරටේ ව්‍යවසායකත්ව විශේෂයෙන් ගත්තන් පස්සේ උන්මාදයක් ඇති කරන්න ඕන. මේ එළඹෙන වසර තුළ ව්‍යවසායකත්ව සඳහා වැඩි අවස්ථාවක් සපයමින් ඒ විශේෂයෙන්ම මෙරටේ මහා පරිමාණව මෙරටේ නිෂ්පාදනය අපි විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් ගැන තමයි අපි එදා ඉඳලම කතා කරේ. අනේ නිෂ්පාදන ආර්ථිකයේ මහා පරිමාණ බාණ නිෂ්පාදනය කරලා ඒ නිෂ්පාදනයන් තුළින් අන්නේ මත අපිට බදු ආදායම් රජයට එකතු කරගන්න තුල තමයි අපි අයවැය විශේෂයෙන්ම තුල රාජ්‍ය ආදායම් වැඩි කරගන්න උත්සාහ කරන්නේ. එහෙම නැතුව තවදුරටත් පාරිභෝගිකයාට අපේ රටේ සාමාන්‍ය ජනතාවට බදුපුට බදු ගහලා විශේෂම අත්‍යවශ්‍ය බාණ්ඩ මත බදු ගහලා එවැනි ඒ කියන බදු ක්‍රමයක් තුලින් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම නෙවෙයි. ඒ නිසා මේ සංඛ්‍යා දත්ත වලින් රාජ්‍ය ආදායම් වැඩි කරගත්ත කිව්වට ආන්න එක අපිට මේක ඇතුලේ සලකා බැලුවෙන් පස්සේ අපිට හරිම පැහැදිලි මේ බදු ආදායම් වැඩි වෙලා තියෙන අන්නේ කියන ක්‍රියාදාමය ඇතුලේ. ඒ වගේම තමයි රජයේ වියදම් ගත්තන් පස්සේ විශේෂම IMF එකත් එක්ක අපිට මේකේ වෙනත් පාරක් තිබුණා. IMF එකත් එක්ක සම්බන්ධ වෙලා ඒ ගිවිසුම් ගතව යන එක වෙනුවට නමුත් අපේ රටේ එවකට ආණ්ඩුව IMF එකත් එක්ක මේ ගිවිසුම් ගත වීමත් එක්ක අපිට ඒක මෙතනින් එහාට මේ ක්‍රියාවලිය තුළ තමයි අපිට තවදුරටත් යන්න වෙන්නේ. හැබැයි අපි ආණ්ඩුව ලබාගත් මොහොතේ සිට අපි විශේෂයෙන්ම රජයේ වියදම් අවම කර ගැනීම ඇතුලේ අනවශ්‍ය නාස්තිය, දූෂණය, වංචාවට ඒ තියෙන ඒ සියලු වියදම් ඒ අනවශ්‍ය ලෙස ඒ වියදම් අඩු කර ගැනීම ඇතුලේ අපිට පුළුවන් වෙලා තියෙනවා අන්නේ රජයේ වියදම් අඩු කර ගන්න. අනිත් පැත්තෙන් ඒ ගත්තෙන් පස්සේ IMF එකත් එක්ක අපිට සාධනීය තැනකට ඒ සාකච්ඡාව තුළ අරගෙන ගිහිල්ලා අපිට ඉතා නොබෝ කාලයකින් මෙන්න මේ තියෙන යම් යම් අපිට අපේ රටට බලපාන විශේෂයෙන්ම අපේ මේ ආර්ථිකයට බලපාන විශාල අපිට මේ ආර්ථිකය ගොඩනගන්න තියෙන කොන්දේසි ඒ ටික ටික ලිහිල් කර ගැනීම සඳහා අපි ඒ සඳහා ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ නිසා අපිට හරි පැහැදිලි මෙන්න මේ රජයේ වියදම් ගත්තන් පස්සේ වියදම් ඇතුලේ අපි සලකා බැලුවොත් සුභසාධන අධ්‍යාපනය පැත්තෙන් 30ක වගේ සුභසාධන කප්පාදුවක් සිදු වුණා. ඒ ළමයින්ට පෙළපොත් අච්චු ගහන එකේ ඉඳලා ඒ සඳහා වෙන්කරන එකේ ඉඳලා ආනේ සම්බන්ධයෙන් ගත්තන් පස්සේ එතන වියදම් අඩු වෙන එක හේතුවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම අපි මේ විශේෂයෙන් අපි මෙන්න මේ සහන IMF එකත් එක්ක අපි අනිත් පැත්තෙන් අපේ වියදම් අඩු කර ගැනීම ඇතුලේ ඒ සහනය අපි නැවත අපේ රටේ දරුවන්ට විශේෂයෙන් අධ්‍යාපනයේ නිරත දරුවන්ට අපේ හෙට දවස අනාගතයේ තීරණය වෙන මේ දරු පරම්පරාව හරහා අපි ඒ ගැන අධ්‍යාපනයට සැබෑ ලෙස ඒ අවස්ථාව ලබා දෙමින් අපේ දරුවන් වෙනුවෙන් අපි 6000ක විශේෂම ගත්තන් පස්සේ ඔවුන්ට පොත්පත් සඳහා අවශ්‍ය කරන දීමනාවක් අපි ලබා දෙන්න කටයුතු කරලා තිනෝ මේ අධ්‍යාපනය රැක ගන්න ඕන. අපි ඒ වගේම අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන තවත් අපි මහ වැඩපිළිවෙලක් ඒ සඳහා හදලා තිනෝ රජයේ වියදම් අපි අනාගතයේ වෙනුවෙන් ස්ථානගත කිරීම සඳහා විශේෂයෙන්ම ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ අපේ රටේ මෙන් මේ අයවැය තුල ප්‍රාථමික ගිණුම ගත්තන් පස්සේ විශේෂයෙන්ම රාජාදායම ඒ වගේම වර්තන වියදම් වර්තන ගිණුම ගත්තන් පස්සේ වර්තන වියදම් තුළ අපි ප්‍රධාන වශයෙන්ම මෙච්චර කාලයක් පුරාවම අපේ රටේ තිබුණෙම ඒ පරිභෝජන වියදම් වලට වැඩි ඉඩකඩක් දීලා ඒ විශාල මහා හිඟයක් ඇති වෙච්ච එකක් තමයි තිබුණේ. ඒක යම් ප්‍රමාණයක අඩු කර ගැනීමක් සිදු වෙලා තියෙනවා. හැබැයි අඩු කර ගැනීමක් සිදු වෙලා තියෙන පොලී ගෙවීම අඩුවීමත් එක්ක ඒක තමයි හේතුව. නමුත් අපි මේ පොලී ගෙවීම අපිට ලැබිච්ච සහනයක් එක. හැබැයි අපි පොලිය ඉස්සරහට ගෙවන්න ඕන. ඒ ගෙවනකොට නැවත අපිට ඒක මහා විශාල බරක් වෙලා තියෙනවා. අපේ රටේ මහා දැවැන්ත බරක් බවට පටවලා තියෙන මෙන්න මේ පොලී ගෙවීම මහා ඉතිහාසයේ ඉඳන් අපි විශේෂයෙන්ම මේ රට කියලා කියන්නේ 1938 නිදහස ලැබෙනකොට අපි ලෝකෙට ණය වෙච්ච රටක් නෙවෙයි. හැබැයි එතනින් එහාට අවුරුදු 76කට වඩා 70 විසේ පාලනය කරපු මෙලට සෑම ආණ්ඩුවක්ම එකිනෙකට ඔවුන් තරඟයට ණය ගත්තා. ඔවුන් තරඟයට ණය ගනිමින් අනාගතයට අනාගත ජන අපේ රටේ දරු පරම්පරාව ඇතුළු මේ අනාගතයට බරක් බවට පත් කළා තියෙනවා. අපි කියන ණය අපරාධයක් නෙවෙයි. ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. ණය ගත්තට කමක් නැහැ. ඒව සැබෑ ලෙසම රටේ ආර්ථික සංවර්ධනයට මේක නිෂ්පාදන කටයුතු වල කර්මාන්ත වෙනින් ආයෝජන සඳහා යෙදුවා නම් අද ඒ ණය බරක් වෙන්නේ නැහැ. හැබැයි අපේ අනාගත පරම්පරාවට අපි මේ සියලු දෙනාටම ණය බරක් බවට පත් වෙලා තියෙනවා. ඒ සියලු ණය ඒ සඳහා අවශ්‍ය කරන ඉදිරියේදී අපිට පොලිය සමග ගෙවන්න වෙලා තියෙනවා. ඒතර පහුගිය කාලයේදී අන්නේ පොලි ගෙවීම් වාරිකයන් ඒ නිදහස් කර ගැනීම ඇතුලේ විවර්තන විශේෂයෙන්ම වියදම තුළ පොලි ගෙවීම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. සුභසාධන කප්පාදුව නිසා අඩු වෙලා තියෙනවා. ඒ තුළ අඩු කර ගැනීම නිසා තමයි අන්නේ වර්තන ගිනුමේ හිඟය යම් ප්‍රමාණයකට අඩු කර ගන්න සමත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ප්‍රාග්ධනහා සුද්ධ ණයදීම් ප්‍රමාණය. ප්‍රාග්ධනහා සුද්ධ ණයදීම් ප්‍රමාණය විශේෂ ප්‍රාග්ධන විද ආයෝජනය රජයේ ආයෝජනය ගත්තන් පස්සේ අඩු වීමත් එක්ක තමයි සමස්ත අයවැය හිඟය අඩු වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ගත්තන් පස්සේ නමුත් අපි රජයක් විදිහට ගත්තන් පස්සේ අපි එළමෙන අපි 2026 වෙනකොට අපේ රාජ්‍ය ආදායම 15 දක්වා වැඩි කර ගන්නත් ඒ වගේම මුළු සමස්ත වියදම් 20 සීමාවට අරගෙන ඒක ඇතුලේ වැඩි අවස්ථාවක් රටේ ආයෝජනයට ප්‍රාග්ධනයට සඳහා ඉඩ ප්‍රස්තාව විවර කරමින් මේ රටේ සමස්ත අයවැය හිඟය 5%කට වඩා අඩු කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන ඒ පිළිබඳව අපි ඊළඟ අයවැය තුල අපේ 2026 වසර වෙන විට අපි ඒ දක්වා ගේන සැලසුමක් අපි ඉන්නවා මේ රටේ ටිකෙන් ටික මෙන්න මේ ණය උගුලෙන් මේ රට ගලවා ගන්න. අපි දන්නවා පහුගිය කාලේ මේ කාලයත් ඉස්සේ මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා අපේ විශේෂම ෆිච් රේටින් ආයතනය මූඩියස් ස්ටෑන්ඩ් පුවස් වගේ ආයතන විසින් අපේ රටේ බංකවල ඩිෆෝල්ට් බංකවල තත්ත්වයට ආර්ථිකය ගෙනල්ලා දැම්මා. එතකොට ඒ නිර්ණායක විදිහට ඒගොල්ලෝ බංකවල කියන ඒ ලේබල් එක අපිට ලබා දුන්න ලෝකයක් ඉදිරියේදී. හැබැයි මේ පහුගිය කාලයේ පුරාවටම ආපු එක අපි ස්ථාවර කරගෙන අපේ රටක් විතර මේ ආණ්ඩුව ගන්නකොට එයාලා කිව්වේ එයාලා කියපු දේ තමයි මේ රට අරන් යන්නේ නැහැ මාසයක් දෙකක්වත් කරන්නේ නැහැ කිව්වා. අනිවාර්යයෙන්ම ඩොලරේ 400 දක්වා වැඩි වෙනවා කිව්වා. ඒ වගේම කොටස් වෙනකොට කඩාගෙන වැටෙනවා කිව්වා. නොයෙකුත් දේවල් කිව්වා. හැබැයි අපි ආවිල මේ ආර්ථික ස්ථායීකරණය ඉතාමත් හදින් පවත්වාගෙන යනවා කියලා තියෙනවා. ඩොලරය 280 සීමාව ස්ථායීකරණය කළා තියෙනවා. කොටස් වෙනඳපොළ ඉතිහාසයේ කවදාවත් නැතුව දහස්දාහක්වා විශේෂයෙන්ම දෙවැන්ත ලෙස වර්ධනයක් අපි අත්පත් කරගෙන තියෙනවා. ඉහළ මිලක් කොටස් සඳහා අත්පත් කරගෙන තියෙනවා. එසා ලෝකයක් ඉදිරිය අද මේ දේශපාලන ස්ථායීකරණය ලෝකෙම බලාගෙන හිටියේ මේ දේශපාලන අස්ථාවරත්වය නිසා මේ රටේ ආයෝජනය කළ වැඩක් නැහැ. ආයෝජකයෙ එන්නේ නැහැ. ඉන්න ආයෝජකයෙත් මේ රට දාලා ගියා. කර්මාන්ත 265000ක් විතර වැසිලා ගියා. නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. හැබැයි අද වෙනකොට අපි ඒක ස්ථායීකරණය කළා තියෙනවා. අද ආයෝජක එක පෙළට එනවා. ආයෝජන ආයෝජන නවත්තපු ජපානයේ විශේෂයෙන්ම අපි ආපු සැනින් ඒ කර්මාන්ත ආරම්භ කරන ආයෝජන සඳහා 11ක් විවෘත කරා. අපි දන්නවා දැන් ආයෝජක එක්කිනෙක ආයෝජන අපිට විශාල ප්‍රමාණයේ දෛනිකව දැන් එන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා අපි මේ රටේ දැන් ඉදිරියේදී අනාගතේ අපි දන්න මේ ඩොලරය තවත් පහළට අපිට ගන්න පුළුවන්. ඒ වගේම කොටස් වෙනදවල මීටත් වඩා එහා අගයකට අපිට යන්නත් පුළුවන්. නමුත් කොටස් වෙනදවල කියලා කියන හැමදාම නිශ්චිත හැමදාම ඉහළම යනවා කියන එක නෙමෙයි. ඒක යම් චලනයන් සිදු වෙනවා. නමුත් අපි ස්ථායීකරණයක් ඇතුළේ මේ රට අරගෙන යන්න අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තන් පස්සේ අපි කියන්න ඕන උද්දමනය සම්බන්ධයෙන්. උද්දමනය ඍණාගයක පෙන්වන මතු පිට උද්දමනය. කොළඹ පාරිභෝගික මිල දශක ආගය ගත්තන් පස්සේ විදේශම 5ක්. ඒ වගේම ජාතික පාරිභෝගික මිල දශක ගත්තන් පස්සේ විදේශම 2ක් වශයෙන් අවදමන තත්වයක් නැත්තම් උද්දමනය ඍණාගයක් වාර්තා කරනවා. විශේෂයෙන්ම ඒකට හේතුව තමයි මිල ගණන් අති දැවැන්ත ලෙස ඉහළට නංවලා ඒක යම් ප්‍රමාණයක සුළු වශයෙන් අඩු වුණත් ඒකෙදි වෙන්නේ ඒ ඍණ උද්දමන තත්ත්වය තමයි නිරූපණය වෙන්නේ. මිල මට්ටම ඕනෝටත් වඩා ඉහළට උසවලා ඒකෙන් යන් රුපියලකින් හෝ 5කින් 10කින් පොදුවේ සාමාන්‍ය පොදු මිල මට්ටමක් ඉදිරිය ගත්තාන් පස්සේ පහළ දැමුවත් අපිට උද්දමනයේ පේන්නේ ඍණාගයක්. ආන්නේ ඍණාගය තමයි අපිට පෙන්වන්නේ. ඒ වගේම තමයි ওই විශේෂයෙන්ම බලශක්තිය ඉන්ධන ඒ දේවල් ටික අපි ඉවත් කළා සකස් කරන උද්දමනය මූලික උද්දමනය යටිදරි උද්දමනය කියන එක. ඒකේ අපි ඒ ටික ඉවත් කළා ගත්තාන් පස්සේ ඒකේ ඍණ තත්ත්වය පේන්නේ නැහැ. ඒකේ ධන 3.3 මේ උද්දමනය මෙයාල මේ මෙච්චර පහුගිය කාලේ බාණ්ඩ මිල ඉහළට සෙව්වට පහළ දාන්න කටයුතු කරන්නේ නැහැ. එසත් දැන් එතනින්නම් තමයි ආර්ථිකය බලන්නේ. ආර්ථික වර්ධනයත් එහෙමයි. ආර්ථිකය කඩාවැටලා ඒ කඩාවැටපු තැන ඉඳලා ඒ ආර්ථිකය යම් ආකාරයකින්
ඔබතුමාට
බොහොම තව විනාඩි දෙකක් යම් ආකාරයකින් ගත්තන් පස්සේ ඒ කඩාවැටලා එතනින් එහාට යම් ප්‍රමාණයකින් සුළු වශයෙන් වැඩි වුණත් ඒක පෙන්වන්නේ ආර්ථික වර්ධනයක් විදියට. එහෙම නැතුව සැබෑ මහා පරිමාණ මෙරටේ නිෂ්පාදන දිරිමත් කළා නිෂ්පාදනය වැඩි වෙලා ඒ තුලින් ආර්ථිකය වර්ධනය වෙලා නැහැ. එහෙම වුණා නම් ඒ ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එන්න ඕන. ජනතාවගේ මේ තියෙන දරිද්‍රතාවය නැති වෙන්න ඕන. අපේ රටේ දරිද්‍රතාවය 14% ගණන් ඉඳලා 25% දක්වා වැඩි වෙලා තියෙනවා. දිනුදුකම ගත්තන් පස්සේ. එතකොට එහෙම ගත්තන් පස්සේ ඒව වැඩි වෙලා නැහැ. අපේ රටේ විශේෂයෙන්ම ගත්තන් පස්සේ තාරුණ්‍යයට අපේ රට පිළිබඳ අනාගතයක් දැක්කේ නැහැ. ඔවුන් රට දාලා යන්න පටන් ගත්තා. විශේෂයෙන්ම උසස් පෙළවත් කරන්නේ නැතුව අද පහුගිය කාලේ අපි දැක්ක තාරුණ්‍ය යන්න පටන් අරගත්තා. දැන් ඒක යම් ප්‍රමාණයක නතර වෙලා තියෙනවා. අපි කියන විශ්වාසය තියලා. ඒ නිසා ඒ වගේම තමයි ආයෝජකයෝ සම්පූර්ණ අපේ රට අතහැරලා යන්න ගියා. දන්නවා ලෝකේ රටවල් මේ විශේෂයෙන්ම ගත්තන් පස්සේ අපි කලාපයේ ගත්තන් පස්සේ අපිට වඩා පහළ හිටපු රටවල් විශාල වශයෙන් ඉදිරියට එද්දී අපි අනිත් පැත්තට යන්න පටන් ගත්තා. ඒ නිසා දැන් ආන්න ඒක නතර වෙලා තියෙනවා. දැන් මේ රට සැබෑ වූ මෙන්න මේ දිශානතියකට මේ රට අරගෙන තියෙනවා. මේ රටේ ජනතාව අප කෙරෙහි මහ විශ්වාසයක් අපි තියලා තියෙනවා. ඒ විශ්වාසය අබමල් රොණකින්වත් හානියටපත් කරන්නේ නැතුව සහතික වශයෙන් අපි මේ රට සැබෑ වූ ඉදිරි ආර්ථික වැඩපිළිවෙලක් යටතේ මේ රට හදනවා. ඒක සහතිකයි කියලා අපි මේ වෙලාවේ කියන්න ඕන. අනිවාර්යයෙන් මේක හදන්න අපිත් එක්ක අපිත් මේ 159ක් වෙච්ච මේ මන්ත්‍රීවරු පමණක් නෙවෙයි මේ ලංකාව පුරාම පැතිරිච්ච මහ ජාලය ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපිත් එක්ක ඉන්නවා. කිසිදු මුදල් බලාපොරොත්තුකින් තොරව නිස්සරණ අධ්‍යාශයකින් වැඩ කරලා මේ රට ගොඩනගන්න පුළුවන් එහෙම ශක්තියක් තියෙන එකම ව්‍යාපාරය තියෙන්නේ. අන්න එවැනි ව්‍යාපාරයක කොටස් කරලා තමයි අපි මේ අද නියෝජනය කරන්නේ ආණ්ඩුවක් ඉදර. ඒ නිසා සහතික වශයෙන් මේ රට හදන්න අවශ්‍ය කරන ඕනම ආකාරය හැකියාව දැනුම ශක්තිය අප සතු වෙලා තියෙනවා. අපි මේ රට හදනවා හොඳ අයවැයක් ගෙනල්ලා ආන්නේ අයව ජනතාවාදී අයවැයක් යටතේ මේ රට හදලා ජනතාවට සැබෑ සහනය ලබා දෙන්න අපි කටයුතු කරනවා කියන එක කියමින් බොහොම ස්තුතියි කාලය ලබා දීම සම්බන්ධ නියෝජකාරක සභාව
ගරු එම් හිස්බුල්ලා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් පවතිනවා. ගරු වසන්ත මන්ත්‍රීතුමා ඇමතිතුමා
ඩීවී චානක අපේ ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නෙකුත් ඇහුවා මහා වංචාවක් පිළිබඳ කරුණුත් කිව්වා. මගේ නමත් සඳහන් කරලා මේ ගැන විමසුවා. මං හිතන්නේ එතුමාට මේ ගැන පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා හිතනවා. මේ පාර්ලිමේන්තුව වගේම ජනතාවත් නොමග යවන එක තවදුරටත් එතුමන්ලා කරන නිසා එතුමා ඉස්සල්ලා විශේෂයෙන් කියන්න හැදුවා මේ රතුහාල් පිළිබඳව අප්‍රේල් මාසේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ ජනහා සංකලකන දෙපාර්තමේන්තුවේ කරුණු එළි දක්වමින් 210ට හාල් තිබ්බ දැන් 270යි හාල්වල ප්‍රශ්නයක් ගැන. අපේ රටේ හාල්වල ප්‍රශ්නයක් තියෙනවා මන්ත්‍රීතුමා. රතු හාල්වල ප්‍රශ්නෙට මූලික හේතුව තමයි ජනාධිපතිරට කලින් ඔබතුමාලා සහයෝගය දීපු ජනාධිපති අපේක්ෂකයා ඇතුළු ආණ්ඩුව අපේ රටේ සහල් බෙදා හැරීමක් කරා. ඒ වෙලාවේ අපේ රටේ තිබිච්ච රතු හාල් කිලෝ 20 ගානේ දකුණේ මෝල්වල තිබිච්ච හාල් රුපියල් 20ක් වැඩියෙන් දීලා හාල් අරගෙන රතු හාල් කන්න ඇති ප්‍රදේශවලටත් බෙදලා හාල්වල හිගයක් ඇති කරා. සහ ඒ පිළිබඳ ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. සහල් රතු හාල්වල හිගේ ප්‍රශ්නයක් තියෙනවා. සහ අද වෙනකොට වෙළඳපළට සහල් සැපයීම සම්බන්ධයෙන් ආපු ප්‍රශ්නෙට උත්තර හොයන්න අපි ආණ්ඩුවක් හැටියට මැදිහත් වුණා. මැදිහත් වෙච්ච ආකාර දෙකක් තිබුණා. එකක් ආණ්ඩුව තීරණයක් කරගෙන කැබිනට් මණ්ඩලයේ තීරණයක් කරගෙන හාල් මෙට්‍රික් ටන් 70,000ක් ආනයනය කරන්න තීරණය කරා සතොස සහ STC හරහා. ඔබතුමා කියන්න උත්සාහ කළා මේ සතොසේ ටෙන්ඩරයක් ප්‍රතික්ෂේප කරන ටෙන්ඩර් පත් දැම්මා කියලා. හතරක් දැම්මා. පුළුවන් නම් එකක් දාන්න ඔබතුමා. ටෙන්ඩර් හතරක් දැම්මා. හතරම පළවෙනි එක රිජෙක්ට් වුණා. දෙන්නෙක් ටෙන්ඩර් පත් දාලා තිබුණා. දෙවැනි එක ටෙන්ඩර් වලට ඉල්ලුම් කරලා නැහැ. තුන්වැනි එකේ ක්වොලිටි රිජෙක්ට්. හතරවෙනි එක කන්සිඩර් කරමින් යනවා මේ දවස්වල. ටෙන්ඩර් හතරවෙනි ටෙන්ඩරේ සතොස මේ වෙනකොට කන්සිඩර් කරමින් තියෙන්නේ. සබ් බොරු කියන්න එපා හිතන හිතන අතට. බොරු කියනක ඔබතුමාලගේ පුරුද්දක් වුණාට ජනතාව මේ වෙලාවේ හාල් නැති ප්‍රශ්නකට මුහුණ දීලා ඉන්න මන්ත්‍රීතුමා. මේ සාගනින මම උත්තරේ දීලා ඉවර කරන්න ඔබතුමා ප්‍රශ්නයක් අහුවානේ. මම ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. එතකොට සතොසෙන් ගේන දැම ටෙන්ඩරේ දැම්මේ 5200යි ගරු මන්ත්‍රීතුමා. 5200යි. STC දාපු ටෙන්ඩරේ මේ වෙනකොට හාල් එක ටෙන්ඩර් එක ලැබිලා තියෙනවා. දෙවෙනි ටෙන්ඩරේ හාල් අද තමයි 8 වෙනිදා 8 හෙට තමයි ඒ ටෙන්ඩරේ හාල් එන්නේ ලංකාවට. ඊට අමතරව අපි ඕපන් කරා දෙසැම්බර් මාසේ 20 වෙනිදා දක්වා අපි ඕපන් කරා මාකට් එක. මාකට් කරලා ටොන් 66,000ක් ලංකාවට ආවා. ඔබතුමා අමුතු ගණන් හැදිල්ලක් කරා මේ හාල් වල මිල වැඩි කිරීම හරහා කෝටි 125ක්ද කවුද කොමිස් ගහලා තියෙන්නේ? ඈ කවුද රිපෝට් එක කරලා තියෙන්නේ? මොන රිපෝට් එකක්ද? මොකක් ගැන තියෙන්නේ? නෑ මම ඔබතුමාට ඉන්නවා කියලා ඔබතුමා රිපෝට් එකක් කරන් කියනවා සහල් වල මිලක් ගැන. ඉස්සලා අහගෙන ඉන්න මම කියන්නම්. ඕක වැරදි. ඔව්.
දිවිජානක
දරු වෙළඳපළ ඔබතුමාටනේ තියෙන වගකීම රටේ පාලන මිලට සහල් දෙන එක.
ඔව්.
එතකොට ආනයන සහල් වල පාලන මිල රුපියල් 220යි.
ඔව්.
ඒකට ජනහා සංඛ්‍යාත ලේකන දෙපාර්තමේන්තුව කියනවා 242යි අන්තිම සතියේ මේ ආනයන කරන සහල් විකුණන්. ඊට කලින් සතියේ 240යි. ඒක තමයි මම කිව්වේ කෝටි 187ක් කෝටි 187ක් අසීමිත ලාභයක් උපයලා තියෙනවා. ඒකට වාක් කියන්නේ ඔබතුමානේ වෙළඳපළතුමා.
හයි. හරි දැන් දැන්ලෝ ඔබතුමා ඔය කියන කරුණ පිළිබඳව ජනහා සංකලයකන දෙපාර්තමේන්තුවෙන් අපි ගෙනල්ලා විමසමු. මොකද දන්නවද? ඒක තමයි. අපේ සතොස අපේ ඊයේ ටෙන්ඩරෙත් ටොන් 1200ක් රුපියල් 207යි සභාපතිතුමනි කැකුළු 213යි නාඩු අපි අරගෙන රටපුරා සතොස වෙළඳසැල්වල බෙදනවා. ඒ නිසා ජනහා සංකලයකන දෙපාර්තමේන්තුව වැරදි තොරතුරු සමාජගත කරනවා නම් ඒකට අදාළව ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මොකද ජනහා සංකලයකන දෙපාර්තමේන්තුව තොරතුරු අරන් තියෙන ප්‍රශ්නේ තියෙනවා නම් ඒක අපෙන් අහන්න ඕනේ. මොකද සතොස සමුපකාර ජාලය සහල් බෙදා හැරීමේ ක්‍රියාවලියට සතසහරහත් අපි සහල් දෙනවා. ඒ නිසා ඒ විතරක් නෙමෙයි සහල් මෙට්‍රික් ටොන් 1,06,000ක් අපි ගෙනලා තියෙනවා පහුගිය 6 වෙනිදා වෙනකොට.
මේක ජනහා සංඛ්‍යාලේත දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයි ඔබතුමා ගිහිල්ලා ගමේ කඩේ ගිහිල්ලා බලන්න ආනයන සහල් 240යි 240යි රටේ සතුසේ නෙමෙයිනේ බඩුතේ නෙලියනේ ආනයන සහල් සතුසේ නෑනේ බඩු
සතුසේ
හාල් නෑ සතුසේ හාල් නෑ 220ට සතුසේ කොහෙද තියෙන්නේ
ඔබතුමාට 220ට 448ක් සතුසේ තියෙනවා.
හරි දැන් සතුසේ ඔබතුමා දැන් ගිහිල්ලා බලන්න සහල් තියෙද කියලා
220යි.
හැබැයි ඉතින් දැන් මේ එළිය කියන ඔබතුමාලගේ වාර්තා මේ ඔබතුමාලගේ ආණ්ඩුව මේ ඔබතුමාලගේ ආණ්ඩුවේ වාර්තා කියන්නේ මම නෙවෙයි ඔබතුමාලගේ ආණ්ඩුවේ වාර්තා කියන්නේ රටේ ජනතාව අතටත් සහල් ගන්න 250ත් 60ත් අතර මෙයිටත් වැඩිය රුපියල් 20ක් වැඩියෙන් ගන්න මම වගකීමෙන් කියන්නේ මේ දේට මේ මම නෙවෙයි ඔබතුමාලගේ වාර්තා.
ඔය වාර්තාව අනුව දැන් ඔබතුමා ගණන් හැදිලා අලුත් කරගන්න දැන් ටොන් 85යි නෙමෙයි 85,000යි නෙමෙයි 1,06,000 6 වෙනිදාට ගෙනාවා. අද දවසෙත් 7,000ක් ගෙනලා තියෙනවා. ඒ නිසා කැල්කුලේටරේ තිබුණාට ගණන් වැඩි කරාට ඒකෙන් ගණන් හදන්න බෑ මන්ත්‍රීතුමා. මොකද ඔබතුමාලා කරපු වැඩ නිසා තමයි භාණ්ඩාගාර හිස් වෙනවා වගේම වී මෝල් වල වී ගබඩා වල සහල් තිබී තිබුණේ නැහැ කර සභාපතිතුමිය. ඒ නිසා වී ගබඩා හිස් තිබුණේ වී ගබඩා වල වී තිබුණේ නැහැ. හරිද? වී ගබඩා වල වී තිබුණ නැති නිසා තමයි රටේ ජනතාවට සහල් නැති වුණේ. ඒ නිසා තමයි සහල් ආනයනය කරන්න ඕන වුණේ. ඒ නිසා තමයි අපිට සහල් ගෙනල්ලා දෙන්න ඕනේ මිනිස්සුන්. ඒ නිසා අද මේ පාර්ලිමේන්තුව ජනතාව නොමග යවන්න කටයුතු කරන විශේෂයෙන් අපේ රටේ පහුගිය කාලේ වීඅලෙයි මණ්ඩලයේ වීමිලදී ගත්තා නම් ජනතාවට අඩුවක් නැතුව සහල් දෙන්න තිබුණා. වීමිලදී කරන් තිබුණාද? නැහැ.
දීවිචානක මන්ත්‍රීතුමා.
අනේ බෙලදේවතුම මම ගණන් හදන්න ඉගෙන ගත්තේ ඔබතුමාගෙන්. අර බිත්තර මිල රුපියල් 35 ඉඳන් 25ට ආ මැමතට ගිහින් රුපියල් 10 කොමිස්සිය එක. ඒ ක්‍රමයට තමයි මාධ්‍ය ගණන් හදන්නේ. මේ බෙලදේවතු නේ බිත්තර නේ. මම මේ හාල්ගෙන කතා.
දැන් කීයද බිත්තර? දැන් කීයද බිත්තර? දැන් කීයද බිත්තර? ගාන කියන්න. ඇයි දැන් කීයද බිත්තර? දැන් කීයද බිත්තර? දැන් කීයද බිත්තර? ඇයි සමන් කෑවේ නැද්ද 380ට? සමන් කෑවේ නැද්ද 380ට? 490යි කියලා කිව්වා. ඉඳ ගන්න මන්ත්‍රීතුමා හිතන හිතනවා කියන්නේ
නැපා. එන්න තුන උත්තර දෙල ඉවර කරලා කාලය ගෙවියන බෑ.
මතක තියාගන්න. 380ට සමනොත් දෙනවා 30ක බිත්තරක් තියෙනවා. මතක තියාගන්න.
ඔව් උත්තර දෙල ඉවර කරලා.
ඔය ඔය අර දීවර සංස්ථාවට මාළු දෙන එක වෙනුවට නැවතාලා මාළු දුන්නේ නැහැ අපි. සතස දාලා මා විකුණන්න ගියේ නැහැ අපි. බිත්තර දාලා ගන්න ගියේ නැහැ අපි. රටේ මිනිස්සුන්ට අඩුවට බඩු දෙන්න මේ මාපියාව බිඳින්න අපි වැඩ කරනවා. මතක තියාගන්න. එනිසා ගබඩා හිස් කරලා වී යටයක් නැතුව තියද්දි අපේ රටේ මිනිස්සුන්ට හාල් තිබුණ නැහැ කර සභාපතිතුමනි. සාහන්ඩුවට තීරණය කරන්න උනා සහල් ගෙන්නන්න. සහල් ගෙන්නන්න තීරණය කරන්න. තිබිච්ච සංඛ්‍යාලය කරන්න තිබුණේ මාස දෙකමාරක් අතිරික්ත සහල්.
මෙච්චර සාක්ෂි කියලා දාන්න කියන කෝ පැමිණිලා.
ඒ පැමිණිලා දාන්න යන්නේ නැහැ මොකද දාන්න ගියොත් ඇතුළට යන්න වෙනවනේ. ඒ නිසා